ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඔබත් සමග පුරවැසි අධ්‍යාපනයේ විෂය සමගින් මම එකතු වෙන්නේ 6 වන ශ්‍රේණියේ පාඩම් ඒකකයක් සාකච්ඡා කරන්නටයි. 6 වන ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයයේ දෙවෙනි පාඩම් ඒකකය අප ජීවත් වන ප්‍රදේශය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී ඒහා සම්බන්ධ වන අපේ ආදරණීය දුවල පුතාලා මම පළමුවෙන්ම ඉතා ආදරෙන් සාගරයෙන් පිළිගනු ලබනවා. දුවේ පුතේ, මගේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන මේ මොහොතේ ඔබට මා මුලින්ම ආරාධනය කර සිටිනවා. මේ වැඩසටහනට සම්බන්ධ වන ගමන්ම මේ ඔබට ඉතා වැදගත් කරුණු සහ පුංචි පැවරුම් කීපයක් මා ලබා දීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. මේවා සටහන් කර ගැනීම සඳහා පොතක් සහ පෑනක්ද අරගෙන අපේ වැඩසටහනත් සමග සම්බන්ධ වන ලෙසට. දරුවනි, අප ජීවත් වන ප්‍රදේශයේ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී අපි බලමු මුලින්ම ශ්‍රී ලංකාව පිළිබඳව. ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාමත්ම වැදගත් සෝබාධාමයේ අපූර්ව දායාදයන්ගෙන් යුක්ත රටක් විදියට පෙන්වලා දෙන්නට පුළුවන්. මොකද ශ්‍රී ලංකාව තුල ඇති සරුසාර බිමත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ පවත්නා වටිනා ස්වභාවික සම්පතුත්, හිතකර දේශගුණයත් නිසා ශ්‍රී ලංකාව ලෝකේ අනිත් රටවල් සමග බලන විට ඉතා ඉහළ අගයක් ගන්නා තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ගුණගරුක මිනිසුන් දකින්නට පුළුවන් ලෝකේ හොඳ රටක් විදිහට ශ්‍රී ලංකාව පෙන්වලා දෙන්නට පුළුවන්. එමෙන්ම ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන රටක් විදිහටත් ශ්‍රී ලංකාව පෙන්වා දෙන්න පුළුවන්. මෙන්න මේ කරුණුත් එක්ක බලනකොට දයාබර දරු දැරියනි, අපේ හිත් තුළ ඇතිවෙන්නේ මහා අභිමානයක්. මොකද ශ්‍රී ලාංකීය තලය තුළ අපිට ජීවත් වීමට වරන් ලැබීම පිළිබඳව මේ දායාදයන්ගෙන් එකක් හෝ එහෙම නැත්නම් කීපයක් ඕගොල්ලෝ ජීවත් වෙන ප්‍රදේශවලත් දැක ගන්නට ඇතැයි මං හිතනවා. එහෙමනම් මේ පාඩමේදී මං ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ ජීවත් වෙන ප්‍රදේශය පිළිබඳවත්, ඔබේ ප්‍රදේශයේ පිහිටීම පිළිබඳවත්, ඒ වගේම ඔබට උදව් කරන ආයතන හා පුජ්‍යලීන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමට සලස්වන්නටයි මම මේදී බලාපොරොත්තු වෙන්නේ. මම නැවතත් කියන්නම් දුවේ පුතේ, අප ජීවත් වන ප්‍රදේශයේ කියන පාඩම් ඒකකයේ තුලින් අප ජීවත් වන ප්‍රදේශයේ පිළිබඳව, ඒ වගේම අප ප්‍රදේශයේ පිහිටීම පිළිබඳව, ඒ වගේම අපට උදව් වන ආයතන හා පුජ්‍යලීන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්න සැලැස්වීම තමයි මේ පාඩම් ඒකකයෙන් බලාපොරොත්තු වෙන්නේ. අප ජීවත් වන ප්‍රදේශයේ පිහිටීම හා විවිධ පරිපාලන රටා පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කරමු. ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට දුවේ පුතේ, අපිට මුලින්ම දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ අප පදිංචි ගම්පලාත අයත් වන ග්‍රාම නිලධාරි කොට්ටාසය හඳුනා ගැනීමයි. ග්‍රාම නිලධාරි කොට්ටාසයක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය. මේ කුඩාම පරිපාලන ඒකකය භාරව ඉන්නේ ග්‍රාම නිලධාරී මහත්මේ එහෙම නැත්නම් මහත්මියක් මෙතුමාගේ රාජකාරිය වෙන්නේ රජයේ සම්බන්ධ සියලු කටයුතු එහෙම නැත්නම් ගමේ තොරතුරු සම්බන්ධීකරණය කිරීම පුතේ අපි මේ සාකච්ඡා කරපු ආකාරයට ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14022ක් දකින්නට ලැබෙනවා දුවේ පුතේ මම ඔබට අභ්‍යාසයක් ලබා දීමටයි සූදානම් වෙන්නේ පළවෙනි අභ්‍යාසය ලියා ගන්න තම නිවස අයත් ග්‍රාම නිලධාරී කොට්ටාසේ නම ලියන්න දෙක තම නිවස අයත් ග්‍රාම නිලධාරී කොට්ටාසේ අංකය ලියන්න තුන තම නිවස අයත් ග්‍රාම නිලධාරී කොට්ටාසේ වර්තමාන ග්‍රාම නිලධාරී තුමා හෝ තුමියගේ නම වැඩිහිටියන්ගෙන් අසා සටහන් කරන්න මේ අභ්‍යාසය කරන්න දුවේ පුතේ මොකද නිවාඩු කාලය තුල ඔබ ගෙදරට වී සිටින නිසා ඔබේ දෙමව්පියන්ගෙන් බාරකරුවන්ගෙන් මේ පිළිබඳ තොරතුරු අහලා ඉතා පහසුවෙන් මේ ප්‍රශ්න තුන සඳහා ඔබට උත්තරයක් සපයා ගන්න පුළුවන්කම ලැබේවි. දරුවනි අපි මේ මුලින්ම සාකච්ඡා කරගෙන ගියේ අපේ පරිපාලන රටාව තුළ දකින්න ලැබෙන කුඩාම පරිපාලන ඒකකය ග්‍රාම නිලධාරී කොට්ටාසේ පිළිබඳව. ඉන් අනතුරුව අපේ අවධානය යොමු කරන්නේ අපේ ප්‍රදේශයේ අයත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් සකස් වෙලා තියෙන්නේ ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක් එකට එකතු වෙලා. නම් මෙන්න මේ ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක එකතුවෙන් සකස් වෙන පරිපාලන ඒකකයේ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් විදිහට හඳුන්වනු ලබන්නේ. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරියක් කටයුතු කරන අයුරු හඳුනා ගන්නට පුළුවන්. තම ග්‍රාම නිලධාරී බල ප්‍රදේශවල රජයේ හා සම්බන්ධ සියලු කටයුතුවල බලධාරියා වෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමිය. ශ්‍රී ලංකාව ගත්තට පස්සේ ශ්‍රී ලංකාව තුළ මෙන්න මේ ආකාරයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331ක් වර්තමානයේ වෙනකොට දැක ගන්නට ලැබෙනවා. දරුවනි සාමාන්‍ය ජීවිතේ අපිට මේ කරුණු ඉතා වැදගත් වෙනවා. එමනම් මුලින් අපි සාකච්ඡා කරා ග්‍රාම නිලධාරී කොට්ටාසය පිළිබඳව. දෙවෙනියට සාකච්ඡා කරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිළිබඳව. තුන්වෙනියට මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රදේශයේ අයත්වන දිස්ත්‍රික්කයේ පිළිබඳව. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් එකතු වෙලා ගොඩනගෙන පරිපාලන ඒකකය දිස්ත්‍රික්කයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. එමනම් මෙන්න මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක එකතුවෙන් සකස් වෙන මේ පරිපාලන ඒකකය දිස්ත්‍රික්කයක් වන අතර මේකේ ප්‍රධාන නිලධාරියා විදිහට කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා. අපිට මේ වගේ පරිපාලන දිස්ත්‍රික්ක වර්තමානයේ තුල ශ්‍රී ලංකාවේ 25ක් දැක ගන්නට ලැබෙනවා. එතකොට දුවේ පුතේ මා නැවතත් ඔබේ අවධානය යොමු කරන්නම් අපි සාකච්ඡා කළ අනුමාත්‍රිකා පිළිබඳව. පළමු එක තමයි ග්‍රාම නිලධාරී කොට්ටාස, දෙක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, තුන දිස්ත්‍රික්ක පිළිබඳව. එමනම් දැන් මේ දෙන දෙවෙනි අභ්‍යාසය ඔබ පොතේ ලියා ගන්න දරුවනි. අභ්‍යාසාංක දෙක ඔබ ජීවත් වන ප්‍රදේශයේ අයත් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා සිතියමක පාඨ කර දක්වන්න ඔබ ශ්‍රී ලංකා සිතියමක් අරගෙන ශ්‍රී ලංකා සිතියම තුල දිස්ත්‍රික්ක 25ක් තියෙනවා කියලා කිව්වා මේ දිස්ත්‍රික්ක 25 තුලින් ඔබ පදිංචි දිස්ත්‍රික්කය මොන ප්‍රදේශයේද තියෙන්නේ කියලා ඔයලා බලලා ඒ දිස්ත්‍රික්කය ඔබ ආස කරන වර්ණයකින් පාඨ කරන ලෙසට දෙවෙනි අභ්‍යාසයේදී මා ඔබට දැනුවත් කරනවා නීලඟට පුතේ අපි ජීවත් වන ප්‍රදේශයේ විදියට අයිතිවන පළාත පිළිබඳව ශ්‍රී ලංකාවේ දක්නට ලැබුණු දිස්ත්‍රික්ක කිහිපයක් එකතු කරගෙන පළාතක් සකස් වෙන්නේ සමහර අවස්ථාවල එක් පළාතක් සඳහා දිස්ත්‍රික්ක දෙකකුත් තවත් අවස්ථාවල දිස්ත්‍රික්ක 3-4ක් දකින්න ලැබෙනවා මෙහෙම සකස් කරගත්ත පළාත් 9ක් ශ්‍රී ලංකාව තුල තියෙනවා මේ පළාත් 9න් ඔබ අයිති පළාත කුමක්ද කියලා ඇහුවොත් ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම මේ වෙනතුරු අපි ඔබ සමග සාකච්ඡා කරගෙන ගියේ අපි ජීවත් වන ප්‍රදේශයේ අයිතිවන ග්‍රාම නිලධාරී කොට්ටාසය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය දිස්ත්‍රික්කය සහ පළාත හඳුනා ගැනීම මේ අපි ජීවත් වන ප්‍රදේශ හඳුනාගත හැකි පරිපාලන ඒකක මෙන්න මේ පළාත් 9ම එකට එකතු කරලා ගත්තට පස්සේ දුවේ පුතේ අපිට රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුනා ගන්නට පුළුවන් එහෙමනම් අප ජීවත් වන ප්‍රදේශයේ පීඨීම හා විවිධ පරිපාලන රටා පිළිබඳව සාකච්ඡා කිරීමේදී පහළ මට්ටමේ සිට ඉහළට ගමන් කරනකොට ඔබට මතක තියෙන්නට පුළුවන් දරුව දැන් මා සමගම කියන්න ග්‍රාමීය මට්ටමේ අපේ පරිපාලන ඒකකයේ තමයි ග්‍රාම නිලධාරී කොට්ටාසය ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක එකතුවෙන් සකස් වෙලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක එකතුවෙන් සකස් වෙලා තියෙන්නේ දිස්ත්‍රික්කය දිස්ත්‍රික්ක කිහිපයක එකතුවෙන් සකස් වෙලා තියෙන්නේ පළාත පළාත් 9කින් සැදුම්ලත් පරිපාලන ඒකකය සමස්ත රටක් විදියට අපිට ශ්‍රී ලංකාව පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා එහෙමනම් දරුවනේ මම අද දවසේ ඔබට ලබලා දෙන තුන්වෙනි අභ්‍යාසය ඔබ අයිති ග්‍රාම නිලධාරී වසම නම් කරන්න දෙක ඔබේ ගම පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය නම් කරන්න තුන්වෙනි එක ඔබේ ගම අයත් වන දිස්ත්‍රික්කය නම් කරන්න හතර ඔබේ ගම අයත් වන පළාත නම් කරන්න දුවේ පුතේ මම මේ වෙන විට ඔබට ඉතාමත්ම පහසු සහ ලේසි අභ්‍යාස තුනක් ලැබලා දුන්නා ඔබට පුළුවන් දුවේ පුතේ මේ අභ්‍යාස සඳහා පිළිතුරු ලියලා මගේ දුරකථන අංකයට WhatsApp මගින් ලබා දෙන්නට ඒ පිළිතුරු පරීක්ෂා කරලා ඔබට නැවත වතාවක් මම ඒ පිළිතුරු පිළිබඳව විස්තර ලබා දෙන්නට සූදානම් අවශ්‍ය දුවලා පුතාලා මගේ දුරකථන අංකය සටහන් කරගන්න 071 788 7111 මම නැවත වතාවක් කියන්නම් දුවේ පුතේ 071 788 7111 මේ වෙනකොට අභ්‍යාස තුනක් ඔයගොල්ලන්ට ලැබලා දුන්නා මේ අභ්‍යාස තුන සඳහා ඔබ පිළිතුරු ලියලා මේ අංකයට එවන්න මට හැකි ඔබට පරීක්ෂා කරලා ලබා දෙන්නට දයාබර දුවේ පුතේ මම මෙතෙක් වෙලා ඔබ සමග සාකච්ඡා කරේ ඔබ ජීවත් වන ප්‍රදේශයේ පරිපාලන රටාව සකස් වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහායි. මම මෙතෙන් සිට ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රදේශයේ ඇති භෞතික සම්පත් හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමට. දරුවනි, භෞතික සම්පත් ප්‍රධාන වශයෙන් මම කොටස් දෙකකට බෙදනවා. ස්වභාවික සම්පත් සහ ස්වභාවික නොවන සම්පත් විදිහට. මතක තියාගන්න, භෞතික සම්පත් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එක ස්වභාවික සම්පත්, දෙක ස්වභාවික නොවන සම්පත් විදිහට. එහෙමනම් අපි බලමු ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියලා පුතේ. ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට මේ ස්වභාව ධර්මයෙන්ම ලැබිලා තියෙන දේවල් ස්වභාවික සම්පත් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණ විදිහට හිරු එළිය, පිරිසිදු වාතය, පිරිසිදු ජලය, පස, කඳු, තැනිතලා, වනාන්තර, ගංගා, දිය ඇලි, වෙරළ සහ කලපු, මේ ආදිය මිනිස් ක්‍රියාකාරකමකින් තොරව ස්වභාව ධර්මයේ දායාදයන් විදිහට තමයි අපිට උරුම වෙලා තියෙන්නේ, අපිට ලැබිලා තියෙන්නේ. එමනම් මෙන්න මේවා ඉතා වටිනා සම්පත්. මේ සම්පත් අපි ස්වභාවික සම්පත් විදිහට හඳුන්වලා දෙන්නට පුළුවන්. දුවේ පුතේ, චුට්ටක් ඔබ මේ කරුණු මතක තියාගන්න. ඔබට යම්කිසි ආකාරයකින් ප්‍රශ්න පත්‍රයක පිළිතුරු ලියන්න ලැබුණොත් අප ප්‍රදේශයේ ඇති ස්වභාවික සම්පත් මොනවද කියලා මම මේ දැන් ඉදිරිපත් කරපු උදාහරණ වලින් දෙකක් හෝ තුනක් ඔබට ලියන්නට ලැබෙයි. එහෙම වුණොත් එවැනි අවස්ථාවක ප්‍රයෝජනෙට ගැනීමට ඔබේ මතකයේ තබා ගැනීම ඉතා වැදගත් විදිහට මම ප්‍රකාශ කරනවා. එහෙමනම් දෙවෙනි කාරණේ තමයි දරුවනි, ස්වභාවික නොවන සම්පත් අපි හඳුනා ගැනීම. ස්වභාවික නොවන සම්පත් විදිහට ගොඩනැගිලි, යාන වාහන, උපකරණ ඇතුළු මිනිසුන්ගේ නිර්මාණශීලීත්වයෙන් කරන ලද මේ සම්පත් අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. නම් මෙන්න මේ ගොඩනැගිලි, යාන වාහන, උපකරණ ආදී මේ දේවල් දිහා අපි බලනකොට මිනිසුන්ගේ නිර්මාණාත්මක දේවල් තමයි මේ ස්වභාවික නොවන සම්පත් විදියට අපි හඳුනාගෙන තියෙන්නේ. එහෙනම් මතක තියාගත යුතු කාරණාව තමයි පුතේ, භෞතික සම්පත් ප්‍රධාන කොටස් දෙකයි, ස්වභාවික සම්පත් සහ ස්වභාවික නොවන සම්පත්. එහෙනම් ස්වභාවික සම්පත් කියන්නේ මොනවද, ස්වභාවික නොවන සම්පත් කියන්නේ මොනවද කියන කාරණාව ඔබට අවබෝධ වෙන්නට ඇතැයි මම විශ්වාස කරනවා. මේ ස්වභාවික විය හැකි, එහෙම නැත්නම් ස්වභාවික නොවන විය හැකි. පුතේ, මේ හැම සම්පතක්ම මනුෂ්‍ය අපට ඉතාමත්ම වැදගත් භෞතික සම්පත් විදියට පෙන්වලා දෙන්නට පුළුවන්කම තියෙනවා. වර්තමානීය වෙනකොට මානව ක්‍රියාකාරකම් නිසා මේ සම්පත් බොහෝසේ විනාශ වන ආකාරයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙමනම් මෙන්න මේ සම්පත් අපේ පණමින් රැක ගැනීම දයාබර දුවේ පුතේ අපි හැම කෙනෙකුගේම වගකීමක් බවට පත් වෙනවා. අපි මේ භෞතික සම්පත් වර්ගීකරණය කරලා මේ සම්පත් හඳුනාගත්තට පස්සේ අපේ අවධානය ඊළඟට යොමු වෙන්නේ මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන මේ භෞතික සම්පත් අපි ඵලදායි විදිහට භාවිතා කරන්නේ කොයි ආකාරයටද කියලා හඳුනා ගැනීමට. දරුවනේ, අපේ ප්‍රදේශයේ තියෙන භෞතික සම්පත් පලදායි විදිහට භාවිතා කිරීමේදී මේ භෞතික සම්පත් වලින් ලබා ගන්නා ප්‍රයෝජන කීපයක් හඳුනා ගැනීම අපිට වැදගත් වෙනවා. ඔබට මතක ඇති මම ඉහත දැක්වූ ආකාරයට හිරුවෙලිය අපිට ලැබුණු භෞතික ස්වභාවික සම්පතක්. මේ හිරුවෙලිය මගින් අපිට ආලෝකය ලබා ගන්න පුළුවන්. ඒ වගේම බලශක්තියක් විදිහට යොදා ගැනීම කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ අපේ භෞතික සම්පතක් විදිහට ගත්තේ වාතය, එහෙම නැත්නම් සුළඟ. මේක මානව ක්‍රියාකාරීත්වයේදීද බලශක්ති විදිහට යොදා ගන්නවා, කර්මාන්තයක් විදිහට යොදා ගන්නවා, ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නවා. අපි බලමු ජලය මොන විදිහටද අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මානවයාගේ පැවැත්ම සඳහා පානීය කිරීමට, ඒ වගේම කුෂිකාර්මික කටයුතු සඳහා, කර්මාන්ත සඳහා සහ බලශක්තිය සඳහා ජල විදුලි බලය නිෂ්පාදනය කිරීමට ජලය යොදා ගන්නවා. මේ අපි කතා කරන්නේ ස්වභාවික සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්නේ මොන විදිහටද කියන කාරණාව හඳුනා ගැනීම සඳහා. අපි ඉස්සෙල්ලා කතා කරා වනාන්තර. ඉතින් වනාන්තර වලින් අපට ඇති ප්‍රයෝජන දැව ලබා ගන්න පුළුවන්, උද්‍යානයක් විදිහට පුළුවන්, සංචාර කර්මාන්තයට. මෙන්න මේ වනාන්තර අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඛනිජ සම්පත් ගත්තොත් විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ප්‍රවාහන කටයුතු වලට යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ ස්වභාවික සම්පත් මේ දක්වපු ආකාරයේ විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගැනීමක් අපිට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. දරුවනි, අපේ ප්‍රදේශයේ තියෙන මේ සම්පත් අපි යොදා ගන්න ආකාර අනුව බලනකොට පුජ්‍යල අවශ්‍යතා සඳහා මේ සම්පත් යොදා ගැනීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සමාජ අවශ්‍යතා සඳහා මේ සම්පත් යොදා ගැනීම අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ආර්ථික අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා මේ සම්පත් යොදා ගන්න කොයි ආකාරයටද කියන එක අපිට හඳුනා ගැනීම වැදගත් වෙනවා. අපි මේ අතරින් ඉහත සාකච්ඡා කරපු කරුණු අතරින් භූමිය කියන සම්පත අරිගනිමු. මේ භූමිය කියන සම්පත පුජ්‍යල අවශ්‍යතා සඳහා කොහොමද යොදාගන්නේ, සමාජ අවශ්‍යතා සඳහා කොහොමද යොදාගන්නේ, ආර්ථික අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා කොහොමද යොදාගන්නේ කියලා මේ සඳහා උදාහරණ වශයෙන් අපි සාකච්ඡා කරමු. එතකොට දරුවනේ, මේ භූමිය කියන සම්පත අපි මුලින්ම සාකච්ඡා කරමු පුජ්‍යල අවශ්‍යතා සඳහා මොන විදිහටද යොදාගෙන තියෙන්නේ කියලා. එතකොට මේ භූමිය යොදා ගන්නවා පුජ්‍යල අවශ්‍යතාවලට, නිවාස ඉදිකර ගැනීමට. එක් එක් පුජ්‍යලයෝ තමන්ට අවශ්‍ය නිවාස ඉදිකර ගැනීම සඳහා භූමිය ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේම ගෙවතු වගා කිරීම සඳහා මේ ප්‍රයෝජනෙට ගන්නවා භූමිය. තව සරල උදාහරණයක් ගමු. ලිඳකින් ජලය ලබා ගන්නවා නම් පුජ්‍යලයේ, ඔහු මේ ස්වභාවික සම්පත් අතරින් භූමිය කියන සම්පත තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට මේ උදාහරණ තුනක් ඔස්සේ අපි සාකච්ඡා කරේ භූමිය නැමැති සම්පත කොහොමද පුජ්‍යල අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යොදාගෙන තියෙන්නේ කියන කාරණාව අවබෝධ කර ගැනීම සඳහා. දෙවිනියට අපි හඳුනා ගනිමු භූමිය නැමැති සම්පත කොහොමද සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යොදාගෙන තියෙන්නේ කියලා. භූමිය නැමැති සම්පත සමාජ අවශ්‍යතා කොහොමද ඉටු කරගන්න යොදාගෙන තියෙන්නේ කියලා. මේ සඳහා උදාහරණ කීපයක් ගෙන දක්වන්න පුළුවන්. නිවාස සංකීර්ණ ඉදිකිරීමට, එක පුජ්‍යලයෙකුට නෙවෙයි සමස්ත සමාජයකට අවශ්‍ය වෙන නිවාස සංකීර්ණ ඉදි කරලා තියෙනවා. එhmenan මේ නිවාස සංකීර්ණ ඉදි කරන්නේ භූමිය තුල. එතකොට සමාජයේ අවශ්‍යතා වෙනුවෙන් භූමිය නැමැති සම්පත යොදාගෙන තියෙනවා. තව දුරටත් අපි මේ සඳහා උදාහරණයක් විදිහට ගත්තොත් සමාජයේ ආහාර අවශ්‍යතා සඳහා වගා කටයුතු සිදු වෙලා තියෙනවා. එන සමස්ත සමාජ අවශ්‍යතා වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ආහාර වගා කිරීම සඳහා මේ වගා කටයුතු වලට භූමිය යොදා ගන්නවා. ඒ වගේම කාර්මික අවශ්‍යතා සඳහා විශේෂයෙන් කර්මාන්ත ශාලා වැනි දේ ඉදි කරන්නේ භූමිය නැමැති සම්පත යොදාගෙන මේ නිවාස සංකීර්ණ ඉදි කිරීම ආරා අවශ්‍ය සඳහා වගා කටයුතු කිරීම කාර්මික අවශ්‍යතා සඳහා කර්මාන්ත ශාලා ඉදි කිරීම මේ කටයුතු සියල්ලක්ම සඳහා අපි යොදාගනු ලබන්නේ භූමිය නැමැති සම්පත. එමනම් මේ භූමිය නැමැති සම්පත යොදාගෙන තියෙන්නේ මේ අනුව අපිට පැහැදිලි වෙනවා සමාජ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා. අපි තුන්වෙනි කාරණය සාකච්ඡා කරමු දුවේ පුතේ. කොහොමද රටේ ආර්ථික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මේ භූමිය නැමැති සම්පත යොදාගෙන තියෙන්නේ කියලා. විශේෂයෙන්ම වෙළඳ කටයුතු ආරම්භ කිරීමට ඒ වගේම සංවර්ධන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා කර්මාන්තපුර ඉදි කිරීමට මේ වෙළඳ කටයුතු ආරම්භීම සංවර්ධන ව්‍යාපාර ආරම්භ කිරීම කර්මාන්තපුර ආරම්භ කිරීම මේ දේවල් සඳහා භූමිය නැමැති සම්පත මූලික සම්පතක් විදිහට භාවිතයට අරගන්නවා. මේ තුලින් පිරිමැසෙන්නේ ආර්ථික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමක්. එතකොට පුතේ අපි භූමිය කියන උදාහරණය අරගෙන මේ ස්වභාවික සම්පත කොහොමද පුජ්‍යල අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදාගන්නේ, කොහොමද සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යොදාගන්නේ, කොහොමද ආර්ථික අවශ්‍යතා සඳහා මේ භූමිය යොදාගන්නේ කියන කාරණා තමයි මේ ඔබ සමග සාකච්ඡා කරනු ලැබුවේ. ආදරණීය දුවේ පුතේ, මම ඔබ සමග මේ මොහොත දක්වා සාකච්ඡා කරගෙන ආවේ ස්වභාවික සම්පත් සහ ඒ ස්වභාවික සම්පත් වලින් ඵල ප්‍රයෝජන ගන්න ලබන්නේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔබ සමග දැනුම බෙදා හදා ගන්නටයි. දරුවනි, ඔබේ ප්‍රදේශයේ දක්නට ලැබෙන විවිධ භෞතික සම්පත් භාවිතාන අවස්ථා චුට්ටක් සිහියට ගන්න. ඒවා වඩාත් කාර්යක්ෂමව හා අරපිරිමැස්මින් යුතුව භාවිතා කිරීම තමයි අපි හැම කෙනාගේම වගකීමක් බවට පත් වෙන්නේ. මේ සඳහා හොඳ ප්‍රකාශයක් තියෙනවා. චුට්ටක් අහුම්කන් දෙන්න. මල නොතලා මලින් බමරුන් රොන් ගන්නාසේ. මං ආපෞසරයක් කියන්නම්. මල නොතලා මලින් බමරුන් රොන් ගන්නාසේ සෝබා දහමින් ලබා දී ඇති සම්පත් ඒවාට අපි හානියක් නොවනසේ පරිහරණය කිරීම තමයි අපි හැම කෙනාගේම යුතුයකමක්. ඔගොල්ලෝ දන්නවා දුවේ පුතේ, සමනල්ලෝ ඇවිල්ලා මල් වල වහලා ඒ මලට කිසිදු හානියක් කරන්නේ නැතුව සමනලයා ඒ මලේ රොන් අරගෙන යනවාසේ මානව සංහතිය අපි මේ ඉහත දක්වපු ස්වභාවික සම්පත් ප්‍රයෝජනෙට ගන්න ඕනි. ඒ සම්පත් වලට හානි නොවන ආකාරයට කියන එකයි මෙන් වඩාත් පැහැදිලි වෙන්නේ. නමුත් අපි දන්නවා මානව ක්‍රියාකාරකම් වලදී දැන හෝ නොදැන බොහෝ වැරදීම් බොහෝ හානි මේ ස්වභාවික සම්පත් වලට අපි අතින් සිදුවන බව. දරුවනි, ස්වභාවික සම්පත් ඒ කියන්නේ අපි කතා කරපු භූමිය, වාතය, ජලය, ගංගා ඇලදොල, වනාන්තර, වනජීවීන් ආදී සම්පත් මේ වර්තමානයේ වෙනකොට මිනිසා විසින් අනිසි ආකාරයට පරිහරණය කිරීම දැන් ගැටලු රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ නිසා මේ ගැටලු පරිසරයේ පැවැත්මට මෙම මිනිසාගේ පැවැත්මටද ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා භෞතික සම්පත් මගින් මිනිසාට ලැබෙන මෙහෙය පිළිබඳව හිතලා බලලා ඒ සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය දැන් ඉතාමත්ම ඉහළ අගයක් අරගෙන තියෙනවා. එතකොට පුංචි දුවල පුතාලා විදිහට අපි හොඳ යහපත් ආකල්පයක් අපේ සිත් තුළ ගොඩනගා ගන්නට ඕනේ. මෙන්න මේ අපි කතා කරපු ස්වභාවික සම්පත් අපි විසින්ම ආරක්ෂා කරන්න ඕනේ කියන මේ ආකල්පය පුංචි කාලෙම අපේ හිතට ඇති කරගන්න එක, ඇතුළත් කරගන්න එක ඉතාමත්ම වැදගත් කාරණයක්. හයේ ශ්‍රේණියේ ඉගෙන ගන්න පාසල් දරුවෝ විදියට අපි කොහොමද දුවේ පුතේ මේ භෞතික සම්පත් සංරක්ෂණයට දායක වෙන්නේ කියලා බලමු. අපිට මේ කොවිඩ් සමයේ ගෙදර දොරේ ඉන්න ගමන් අපිට බොහෝ දේවල් මේ ස්වභාවික සම්පත් සංරක්ෂණය වර්ධනය කරන්නට පුළුවන්. ඒ අතරින් අපි ගත්තොත් වනාන්තර සුරකීම. එනම් මේ වනාන්තර සුරකීම වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් අපිට කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ගෙවත්තේ මේ නිවසට වී ඉන්න කාලය තුළ ආදරණීය දුවේ පුතේ මොනෑම් ආකාරයකින් හෝ පැල වර්ග එකක් හෝ දෙකක් අවම වශයෙන් ඔබට ඔබේ ගෙවත්තේ සිටවන්නට පුළුවන්කම ඇති. ඔබේ ගෙවත්තේ ඉඩ තියෙන ආකාරයට, එහෙම නැත්නම් ගංගා ඇලදලාදී පොදු ස්ථානයක ඔබට රුක් රෝපණ කටයුතු කරමින්, එහෙම නැත්නම් පැල සිටුවෙමින් ඔබට මේ සඳහා දායක වෙන්න පුළුවන්කම තියෙනවා. දුවේ පුතේ, අපිට සම්පත් නාස්තිය අවම කරන්න පුළුවන්. මේ සඳහා අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. පළවෙනි එක ජලය. අපි කොයි ආකාරයෙන්ද ජලය නාස්ති වෙන්නේ කියලා ගත්තොත්, පුතේ නිවස තුළ බොහෝ දුරට ජලනල පද්ධතිය මගින් ජලය ලබා ගන්න දරුවෝ දන්නවා ඇති. සමහර අවස්ථාවල විශාල වශයෙන් ජලය භාවිතා කරනවා. අපිට ජලය ඉතාමත්ම වටිනා සම්පතක් නිසා ජලය ප්‍රවේශම් සහගත අවශ්‍යම ආකාරයට ජලය නාස්ති කරන්නේ නැතුව භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපි මේ කාරණේ ගත්තොත් අපට නිරන්තර දකින්න ලැබෙනවා අපේ රටේ බොහෝ පොදු ස්ථානවල ජල කරාම ඇරලා තියෙනවා. එහෙම නැත්නම් මාර්ග දෙපස ජලනල පද්ධති දින කීපයක් තිස්සේ කැඩිලා ජලය නාස්ති වෙන ආකාරයක් දකින්න ලැබෙනවා. දුවේ පුතේ, අපි පුංචි දරුවෝ විදිහට අපි හිතට ගනිමු, යම් හේකින් දවසක් හරි අපිට එවැනි ජල කාන්දුවක් වළක්වන්නට දායක විය හැකි ක්‍රමයක් තියෙනවා නම් ඒ මොනෑම් හෝ ක්‍රමයකින් ඒ ජල නාස්තිය අවමකරන්ඩ අපි දායකත්වයක් ලබා දෙන්න. ඒ වගේම නිවාසවල විදුලිය නාස්ති වෙන එක, විශේෂයෙන් විදුලිය කියලා කියන්නේ ඉතාමත්ම වටිනා සම්පතක්. එහෙමනම් අපි සරල විදිහට හිතමු දුවේ පුතේ, අපි කාමරයට ඇතුල් වෙනකොට කාමරයේ තියෙන විදුලි බල්බය දැල්වා අපි ඇතුළු වෙනවා වගේම අපිට යම් අවස්ථාවල විදුලි පංකා අපි ක්‍රියාත්මක කරනවා වගේම අපි කාමරෙන් එළියට යනකොට විදුලි පංකා, විදුලි බල්බ් නිවා දමන්නට අපි පුරුදු වෙන්නට ඕනේ. ඉතාමත්ම අත්‍යවශ්‍යම විදුලි බල්බ් හා විදුලි පංකා වැනිද යොදාගෙන අපේ දෛනික කටයුතු පවත්වාගෙන යන්න අපි පුරුදු වෙන්නට ඕනේ. මේ වගේ අපි පුංචි දරුවෝ විදිහට මේ පොදු සම්පත් සුරැකීමේදී විශාල කාර්යභාරයක් දුවේ පුතේ අපට කරන්න පුළුවන්කම තියෙනවා. අපේ නිවාසවලදී වැඩිහිටියන්ගේ තියෙන කාර්යබහුලත්වය නිසා දුවේ පුතේ ඔබේ දෙමව්පියන්ට, එහෙම නැත්නම් ඔබේ වැඩිහිටියන්ට විදුලි පංකා නිවා දැමීමට අමතක වෙන්න පුළුවන්. හැබැයි මේකේ වටිනාකම තේරෙන, ඒ පිළිබඳව ලොකු අවබෝධයකින් කටයුතු කරන මේ දවස්වල නිවසට වී ඉන්න ඔබට ඔබේ නිවස තුලදීම විශාල වශයෙන් විදුලි ආරක්ෂා කිරීමේ වැඩ කටයුත්තකට දායක වෙන්න පුළුවන්. පුතේ අපේ ඊළඟ අවධානය යොමු කරමු කොහොමද පසු සංරක්ෂණය කරන්නේ කියලා. පාංසු සංරක්ෂණ කටයුතු වලදී වැහි දවස්වලට පස සේදී යනවා නම් මේ සේදී යන ස්ථාන අපි හඳුනාගෙන අපිට පුළුවන් වැටි බැඳීම ජලය බැහැලා යන ආකාරයට කාණු සකස් කරන්නට මේ වගේ දේවල් අපේ ගෙවත්තේ කරන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ කොවිඩ් සමයේ නිමා වෙලා අපි පාසලට ගියාට පස්සේ ඉඩ තියෙන ආකාරයට අපේ පාසල් ගෙවත්තේ මේ පාංශු සංරක්ෂණ කටයුතු කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලට දුවේ පුතේ අපිට අද දායක වෙන්න පුළුවන් ප්‍රමාණයකින් දායක වෙන්න. එහෙම නැත්නම් පුංචි කාලේ අපේ හිතට අරගන්න ඕනේ දුවේ පුතේ මේ දේවල් අපි අතින් ආරක්ෂා විය යුතු දේවල් හැටියට. ඊළඟ දිරාපත් නොවන ද්‍රව්‍ය පසට එකතු නොගිරීමට අපි වග බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම දුවේ පුතේ ග්‍රාමීය ප්‍රදේශවල තමන්ගේ ගෙවත්තේ විශාල ඉඩ ප්‍රදේශයක් තියෙන නිසා පොලිතින් සිලිබෑග් මේ වගේ දිරාපත් නොවන ද්‍රව්‍ය ගේ මිදුලෙන් එළියට බොහෝසේ විසිකරලා තියෙනවා අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ වගේ දේවල් නිසා මේ දිරාපත් නොවන ද්‍රව්‍ය පසට එකතු වීම නිසා අපිට වැඳගත් වන මේ පාංශු සංරක්ෂණ කටයුතු වලට බාධා වෙන්න පුළුවන්. එනිසා මේ වගේ දිරාපත් නොවන ද්‍රව්‍ය පසට එකතු කිරීමෙන් අපි වැළකී ඉන්න කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම පුතේ මේ අපද්‍රව්‍ය ගිනි තැබීම් වලින්ද විශේෂයෙන්ම පරිසර හානි සිදු වෙන්නට පුළුවන්. උදාහරණයක් විදියට පිදුරු සහ කොළරොඩු වැනි ද්‍රව්‍ය පිච්චීම නිසා අපේ පරිසරයට අවශ්‍ය වෙන කාබනික ද්‍රව්‍ය විනාශ වීමක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් ද්‍රව්‍ය පිච්චීම නිසා මේ පරිසරයට විස සහිත ද්‍රව්‍ය ඒක රාශි වෙන්න පුළුවන්. එමනම් අපිට මේ පුංචි පුංචි ක්‍රියාකාරකම් හරහා හැකියාව තියෙනවා අපේ පරිසරය සුරකින්නට. එහෙම නැත්නම් මේ පොදු සම්පත් ආරක්ෂා කිරීම සඳහා ආදරණීය දුවේ පුතේ හයිවෙන් ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයේ අප ජීවත් වන ප්‍රදේශයේ කියන පාඩම් ඒකකයේ තුලදී මම ඕගොල්ලොත් එක්ක අද දවසේ සාකච්ඡා කරේ මුලින්ම පරිපාලන රටාව පිළිබඳව අප ජීවත් වන ප්‍රදේශයේ පිහිටීම හා පරිපාලන රටාවන් පිළිබඳව එහිදී ග්‍රාම නිලධාරී වසම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය දිස්ත්‍රික්කය සහ පළාත් පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම අප ප්‍රදේශයේ දක්නට ලැබෙන ස්වභාවික සම්පත් පිළිබඳව හැඳින්වීමක් කරා. මෙම ස්වභාවික සම්පත් කොහොමද ප්‍රයෝජනයට ගන්නේ මානව ක්‍රියාකාරීත්වය තුළදී මේ සම්පත් ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක කෙටියෙන් හඳුනා ගැනීමක් කරේ. එමනම් ආදරණීය දරුදරියනි, අද දවසේ ඔබ සමග මට මේ කරුණු සාකච්ඡා කිරීම සඳහා ඇත්තේ මේ වැනි වේලාවක්. ඉතින් මම මීට ඉහතදී ඔබට අභ්‍යාස තුනක් සඳහා ප්‍රශ්න කිහිපයක් ලැබලා දුන්නා. මම ඔබෙන් ආදරෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලියලා 071 788 7111 කියන අංකයට එවන්න. මම ඔබේ පිළිතුරු පරීක්ෂා කරලා උත්තර ආපහු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ වැඩසටහන සමග සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත දවසකට සුභාසෙන්දනය එක් කරමින් අද මම ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.